ராஜபுத்திரன். ප්‍රශ්න දෙකකට උත්තර දුන්නා.
මහාන කතර.
ශානික නාගරික සංවර්ධන ඇමතුමා උත්තර දෙන්න.
කරු කතානායකතුමනි, ප්‍රශ්නය A1. ඔව්, නිවාස 42198යි. A2 34812යි. A3 ආදර්ශ ගම්මාන වැඩසටහනක් දැන්ට ක්‍රියාත්මක දැන්ට දිශිකය තුළ ක්‍රියාත්මකව නොබත් පවත්වන්නේ නැහැ. ඒ 2015-2019 කාලය තුළ ආදර්ශ ගම්මාන වැඩසටහන යත්තේ නිවාස යාකුති 186ක් ආරම්භ කර ඇත. නොවේසේ නම් මේ මන්ද ඉහත ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොවේ. කරු කතානායකතුමනි, මේ පසුබිම් වාර්තාවේ තියෙනවා අර වැඩසටහන ක්‍රියාත්මක නොවුණත් 2020 වර්ෂයේ ණය ආධාර එකතුව හැටියට නිවාස 348ක් හා 2021 ණය ආධාර යටතේ 333ක් නිවාස ඉදිකරන්න කටයුතු කරලා තියෙනවා. මේ ඒක අර ආදර්ශ ගම්මාන වශයෙන් ක්‍රියාත්මක නොවුණත් රජයේ ප්‍රතිපත්තිය අනුව කටයුතු කරලා තියෙනවා ඒ ආකාරයට.
ගෞරව අමචරර්ලේ, என்னுடைய முதலாவது கேள்வி என்னென்று சொன்னால், எங்களுடைய வடக்கு கிழக்க பொறுத்தளவில் வடக்கும் கிழக்கும் மற்றது எங்களுடைய மலைய மக்களை பொறுத்தளவில் பாரிய வீடமைப்பு சார்ந்த விடயங்களில் பாரிய பிரச்சனைகளுக்கு தொடர்ந்து முகம் கொடுக்கிற ஒரு சமூகம். வடக்கு கிழக்கு பொறுத்தளவில் 30 வருட யுத்தம் காரணமாக வீடுகளை இழந்து வீடுகள் இல்லாமல் போய் புதிதாக கட்டின வீடுகளும் யுத்தத்தின் காரணமாக இழந்து இடிந்து விழுந்து எரிக்கப்பட்டு இல்லாமல் போன மக்கள் வாழும் ஒரு பிரதேசம். அந்த அடிப்படையிலே கடந்த நெல்லாட்சி அரசாங்கம் இருந்த காலப்பகுதியிலே நாங்கள் பாரிய ஒரு வீடமைப்பு அதிகார சபையுடன் இணைந்து எங்களுடைய கட்சியும் இணைந்து பாரிய வேலை திட்டம் ஒன்றை ஆரம்பித்திருந்தது. ஆனால் அந்த வீடுகள் பல வீடுகள் வெவ்வேறு கட்டங்களிலே அந்த நல்லாட்சி அரசாங்கம் முடிந்ததுக்கு பிறகு இந்த அரசாங்கம் வந்ததுக்கு பிறகு அதை முடித்து கொடுக்காமல் வைத்திருக்கிறார்கள். இது ஒரு அரசியல் பழிவாங்கல் என்று தான் பார்க்க வேண்டும். ஏனென்றால் நல்லாட்சி காலப்பகுதியிலே செய்தபடியினால் நாங்கள் இதை செய்ய மாட்டோம். உண்மையிலே உங்களுக்கு முன்பாக இது இந்த அமைச்சு தொடர்பாக இருந்த அமைச்சர் இந்திகான்ருத் என்று அழைக்கப்படும் அந்த ராஜாங்க அமைச்சரிடம் ஒரு ஒத்திவைக்கும் பிரேரணையினூடாக நான் இந்த இடத்திலே கேட்டிருந்தேன் இந்த வீடுகளை முடித்து தருமாறு. அதே நேரத்திலே நான் எங்களுடைய மாவட்ட அபிவிருத்தி குழு தலைவரிடமும் மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கிற பிரதேச அபிவிருத்தி குழு தலைவர்களான இணைத்தலைவர் பிள்ளையான் வியாழேந்திரனிடம் கேட்டிருந்தேன் இந்த கிராமத்துக்கு ஒரு வீடு என்று சொல்லி உங்களுடைய அரசாங்கத்தினால் வீடுகள் செய்யப்பட்டது. அந்த கிராமத்துக்கு ஒரு வீடு என்ற வேலை திட்டத்தின் கீழேயாவது இந்த தொடங்கின வீடுகளை முடித்து தருமாறு நாங்கள் கேட்டிருந்தோம். ஆனால் அந்த இடத்திலே சொல்லப்பட்டது இல்லாத நல்லாட்சி அரசாங்கத்தை ஆரம்பித்ததை நாங்கள் முடித்து தர மாட்டோம். கௌரவ அமைச்சரவர்களே, என்னுடைய மாவட்டத்தை பொறுத்தளவில் அரசு தொழில் வாய்ப்பை கிடைத்தவர்கள் மிகவும் குறைவானவர்கள் தான் இருக்கிறார்கள். மீன்பிடித்துறை விவசாயத்தை நம்பி வாழும் மக்கள் தான் பெருமளவாக இருக்கிறார்கள். இன்று உரம் இல்லாமல் விவசாயிகள் தங்களுடைய விவசாயம் செய்ய முடியாமல் இருக்கிறாங்க. இன்று எரிபொருள் இல்லாமல் மீனவர்கள் தங்களுடைய மீன்பிடித்துறையை செய்ய முடியாமல் அந்த தொழிலை செய்ய முடியாமல் இருக்கிறார். அந்த அடிப்படையிலே இந்த வீடுகளை அவர்கள் எவ்வாறு முடிக்க முடியும்? இன்று அவர்கள் கடனாளியாக இருக்கிறார்கள். இருந்த வீடை முடித்து இன்று சிமெண்ட் வாங்க முடியாது 3000 ரூபாய் போகுது. இதுக்கு என்ன தீர்வு? இந்த வீடை நீங்க முடித்து தருவீங்களா இல்லையா? இரண்டால் நீங்கள் சொல்றீங்கள் இந்த குறிப்பிட்ட அளவு புதிய வீடு திட்டங்கள் இல்லை என்று. ஆனால் அங்கு ஆரம்பிக்கப்பட்ட எத்தனையோ வீடு திட்டங்கள், 4000க்கு மேற்பட்ட வீடு திட்டங்கள் இருக்கு, வீடுகள் இருக்கு. இந்த வீடு திட்டங்களை உங்களுடைய அமைச்சின் கீழ நீங்கள் முடித்து தருவீங்களா இல்லை என்று சொன்னால் அவர்களுக்கு ஒரு முடிவை சொல்லுங்கள். நாங்கள் இதை முடித்து தர மாட்டோம், நீங்கள் ஏதாவது உங்களுடைய முடிந்த வழியை பாருங்கள் நீங்கள் சொல்ல வேண்டும்.
கரு கதாநாயகத்துமணி, மே பிரஸ்னே பஹதிலுவ பிலுத்துரு தீல தியனமா நிவாச அவசியதாவ சைத புட்கலேன் 42198ක් හඳුනාගෙන තියෙනවා. 2015-2019 යටතේ නිවාස ඉදිකිරීම කරලා තියෙන ගරු මන්ත්‍රීතුමා නිවාස 186යි මේ වාර්තාව අනුව. හැබැයි මේ 2020-2021 අපේ මේ ආණ්ඩුව යටතේ ණය ආධාර යටතේ 347ක්, ඒ කියන්නේ ණය 33ක් ආධාර 315කුත්, 2021 ණය 50ක් ආධාර 283කුත් හදලා තියෙනවායි කියලා මේක සටහන් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි 2025 වදා වැඩි නිවාස ප්‍රමාණයක් ඉදිකිරීම කරලා තියෙනවා මේ අමාත්‍යාංශය හරහා මේ වර්ෂ දෙකට. කිසිම අවස්ථාවකදී දේශපාලන හේතුන් මත හෝ දේශපාලන පරිගැනීම් මත ඒ කටයුතු කරන්නේ උතුරු නැගෙනහිර ඉන්න සහෝදර ජනතාවට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා, ඉදිරියටත් ඒක කරනවා.
මේ ගරු ඇමතිතුමනි ඔබතුමා මං හිතන්නේ මේ අමාත්‍යංශ මැදන ඔය ප්‍රශ්නෙට පිළිතුරු ලියලා තියෙන කට්ටිය ආපහු සැරයක් බලන්න මොකද ඔබතුමාගේම අමාත්‍යංශයේ හිටපු රාජ්‍ය ඇමතිතුමා තමයි කලින් වතාවක කිව්වේ මේ යහපාලනයේ කාලේ පටන් ගත්ත ගෙවල් මං මට ඕන ඔබතුමා එන්න මඩ කල ඔබතුමා ගියපාරක් තමයි අපි හම්බුණා ඇවිල්ලා මං පෙන්වන්නම් තනින් තන ගිල්ල පෙන්වන්නම් ගෙවල් හවුසින් ප්‍රොජෙක්ට් පටන් ගත්ත ඒවා තියෙනවා ගරු ඇමතිතුමා දැන් මේ ණය සහන ආධාරස්සේ 340ක් පටන් ගත්ත කෙනේ ණය හැටියට දෙන රුපියල් ලක්ෂයයි රුපියල් ලක්ෂකින් ගයක් හදන්න පුළුවන් දැමතුමා මම ඉල්ලුමක් ඉල්ලීම් කරේ ඇමතුතුමනේ 2015 ඉඳන් 20 වෙනකල් පටන් ගත්ත ගෙවල් තියෙනවා එක එක ස්ටේජස් වල තියෙනවා ඒක යහපාලන ආණ්ඩුව නැති වුණ ගමන් ඇමතිතුමම කිව්වා මේ යහපාලන කාලයේ ගෙවල් වැඩිපුර හැදුවා උතුරුණගෙන හේරදයි ඒක නිසා අපි මේ ගෙවල් කරන්නේ අපි දැන් ඒක කරන්න කියලා ඔබතුමාගේ හෑන්ඩ්සට් එක උන්නම් අරන් බලන්න මම මෙතන ඇජන්මන්ට් මෝෂන් එකක් දාලා ගරු ඇමතිතුමාගේ හිටපු රාජ්‍යමතුම තමයි පිළිතුරු දුන්නේ ඉතින් අද එතුමා නැහැ මෙතන ඔබතුමත් ඒ අමාත්‍යංශයේ දැන් අලුතෙන් ඉන්න ඒ ඇමතිතුමා මගේ දෙවනි අතුරු පස්සේ තියෙන කතා නැගතුමා හැබැයි මට ඒක ලබා දෙන්න ඕනේ ඇමතිතුමා මේ හිටපු ඇමතිතුමා පිළිතුරක් දෙන්න නැගිටලා ඉන්නවා මගේ දෙවනි අතුරු ප්‍රශ්නෙත් ලබා දෙන්න ඇමතිතුමා මගේ ප්‍රශ්නේ තියෙන්නේ මං අහන්නේ මේ පටන්ගෙන මංගව ලැයිස්තුව තියෙන මං ඔබතුමාට එවන්නයි ලැයිස්තුව දිග වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තියෙන්නේ මං අහන්නේ ගරු ඇමතිතුමනි ඒ ගෙවල් ටික ඉවර කරලා දෙනවද නැද්ද මේ ණය හරහා 340ක් දෙනවා කියන එක බොරුවක් ඒ වගේ බොරු කරන්න එපා මොකද රුපියල් ලක්ෂකින් කොහෙද ඇමතිතුමා ගයක් හදන්නේ ඒ රුපියල්
ලක්ෂ
කොහොමද ගෙවල් හදන්නේ රුපියල් ලක්ෂකින් සිමෙන්ති රුපියල් 3000යි කොහෙද ගෙවල් හදන්නේ රුපියල් ලක්ෂකින්
අර කතා නැතුමනේ
හරි දෙවෙනි ප්‍රශ්න උත්තර දෙන්න
නෑ ඉන්දික අනුරුද්ද මන්ත්‍රීට ඇමතුමා මං හිතන්නේ නැත්තන මම ඇමතුමා ඔක පොඩි පැහැදිලි කිරීමක්
ඔව් අනුරුද්ද ඇමතුමා
ගරු කතානායකතුමනි ඔබතුමා ප්‍රකාශ කරන විදිය වැරදි අපි කිසිම වෙලාවක රුපියල් ලක්ෂයක් දීලා නැහැ මේ නිවාස ගම්මාන 186ක් ආරම්භ කරලා තියෙනවා 2015-19 කාලේ එතකොට ඒ 2015-19 කාලේ ආරම්භ කරපු නිවාස ගම්මාන 186න් විවෘත කරලා දීලා තියෙන 21යි ඒ 21ටත් ඔය 186ටත් ලක්ෂ ගාණ දීලා තියෙනවා අපි ගෙවල් 600 ගානකට වැඩිය දැන් මෙතුමා ඉදිරිපත් කළා 2021 අවුරුද්දක විතරක් ඒ අවුරුදු දෙකේ විතරක් අපි හදපු සියලු ගෙවල් වලට ලක්ෂ 6ට වඩා වැඩි මුදලක් අපි ලබා දීලා තියෙන එක ගේකට ඒ වගේම ඔබතුමාට මං එදා ප්‍රකාශ කළා සම්බන්ධීකරණ කමිටු වලින් ඒවත් තෝරලා ඒගොල්ලන්ගේ ඉඩම් වල අයිතිවාසිකම නිවාස අධිකාරියට පවරලා නිවාස අධිකාරියෙන් මුදල් යොදවන ක්‍රමවේදයක් ආරම්භ කරලා අපි වැඩසටහන ක්‍රියාත්මක කරනවා කියලා ඒ වගේම මේ වෙද්දි නිවාස වහල මත සෝල පැනල් හයි කරන ව්‍යාපෘතියේ පළවෙනි එක ආරම්භ කරලා තියෙන්නේ ගරු කතානායකතුමනි මඩකලපුවේ ඒ මඩකලපුවේ මේ නිවාස ගම්මාන 186ම නිවාස 3000 ගානම නිම කරන්න මුදල් වෙන් කරන්න කැබිනට් පත්‍රිකාවක් ගරු විෂය භාර ඇමතිතුමා දාලා තියෙනවා ඒක තමයි මේකට තියෙන උත්තරේ
ඔව් ශානෙක්කෙන් මන්තුමා ඉක්මනට ප්‍රශ්න
අහන්න. ඔව් අනේ කතා නැතුමා පුදේ පළවෙනි ප්‍රශ්නට මිලාට 20 වගේ දුන්නා මගේ මේ ප්‍රශ්නේ මම අහපු නැති උත්තරයක් ඉදපැනක්වත් දුන්නේ ඔබතුමා ඒකට වෙලා දුන්නේ මම නෙමෙයි. කතා නැගතුමනි මම ඒක ගැන වැඩි වෙලා විවාදයකට යන්නේ නැහැ. මම ඇමතුමාවිල් හම් වෙන්නම් මේ ගැන මට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒබතුමා කිව්වා ගෙවල් 600ක් හදුවා කියලා ලැජ්ජ වෙන්න ඕනේ ආණ්ඩුවක් කරලා රාජ්‍ය අමාත්‍යකම් තියන් ගෙවල් 600ක් හදන ඊට වඩා පඩියක් නැති. මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ගරු ඇමතුතුමනි මම දැක්ක නිවුස් ආටිකල් එකක් මේ නිවුස් වය කියන එකේ houses for MPs full cabinet paper submitted by ප්‍රසන්න රණතුංග මේකේ තියෙනවා 2022:05:30 දිනේදී ප්‍රසන්න රණතුංග ඇමතිතුමා දාලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිල නිවාස ලබා දීම ගරු ඇමතිතුමනි මේකේ මන්ත්‍රීවරු 100 ගානකට කොහෙද ගෙවල් දෙනවද මොකද්ද කියලා තියෙනවා මේ ප්‍රශ්නේ නිසා ගරු ඇමතිතුමනි අපි මන්ත්‍රීවරු ඔක්කොටම තමයි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ දැන් මේ මිනිස්සුර මේ සාමාන්‍යයෙන් රජයේ රැකියාවක් කරන ගුරුවරයෙක්ට රුපියල් 50000 පඩියන මිනිස්සෙක් ලක්ෂ 10ක ලෝන් එකක් කරන් දැන් රුපියල් 30000යි පඩි ඒ මිනිස්සයා ගෙදරක් හදන එක හීනයක් කියලා තියෙනකොට මේ මන්ත්‍රීවරුන්ට ගෙවල් දෙන එක මම දන්නේ මේ කොයි මන්ත්‍රීවරුන්ට දෙන්නේ නැහැ කියලා අපි මේ කොළඹ ඇවිල්ලා මාදිවිල අපිට ගයක් කරන් තියෙන්නේ මඩ කලපේ මට ගෙවල් තියෙනවා මාදිවිල තියෙන ගෙදර වගේ බාද්දි මගේ මඩ කලප ගෙදර ඇවිල්ලා බලන්න අපි කොළඹ අපි ඉන්න තැනක් ඕනසද අපිට ගෙදරක් ඕන නැත්නම් මේ අපිට මේ ගෙවල් අවශ්‍ය නැහැ හැබැයි අද හැම මන්ත්‍රීවරුන්ටම එක තමයි අද මේ පහර වදින්නේ මේක නිසා දැන් මේකේ දැන් හදිස්සියරි එතන මම දන්න විදිහට ඒ මාදිවිල තියෙන ලෑන්ඩ් එක හොඳ ලොකු ලෑන්ඩ් එකක් ඒ ලෑන්ඩ් එක අරගෙන මොහරි ඩිවලොප්මන්ට් එකකට දීලා එතනම හරි බිස්නස් එකක් කරන්න නම් එහෙම කරන්න මෙහෙම නැතුව නිකන් මේක මන්ත්‍රීවරුන්ගේ පිටේ දාලා මේකේ තියෙන මන්ත්‍රීවරුන් 100 ගානකට දෙන්නේ කියලා. ඉතින් ගිනි තියාගත්ත ගෙවල් නැති වෙච්ච മന്ത്രിව නැත්තම් ගිනි ගත්ත മന്ത്രിවරුන්ට නම් ප්‍රශ්නේ දෙන්නේ. ඒගොල්ලන්ට දෙනවා නම් එහෙම නම් ගන් නැතුව දාන්න. දැන් මේ මඩ කලපේ මට නම් ගයක් තියෙනවා. මට මේ කොළඹ ගෙදරක් අවශ්‍ය නැහැ. මට කොළඹාම පාර්ලිමේන්තුවම ඉන්න තැනක් නැති එක වෙනම දෙයක්. හැබැයි මේක ගැන ඔබතුමා කරුණා කරලා ප්‍රකාශයක් කරන්න. මොකද මේක සියලු කවුද කියලා දන්නේ නැහැ. අද මිනිස්සුන්ට රුපියල් 3000 සිමෙන්ති යනකොට ගයක් හදන්න බැහැ. අර තරුණ උපාධිධාරියෙක්ට සිහිනයක් කියලා තියෙන ගයක් හදාගන්න එක. ඉතින් එතකොට එහෙම දෙනකොට മന്ത്രിවරුන්ට විතරක් ගෙවල් දෙනවා කියවම කරු හැමතුමනි මේක අපි සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයක්.
ඔව්.
කාරණාවෙදී එතුමා කිව්වා ගෙවල් 600ක් අවුරුදු දෙකකට හදපුවම ලැජ්ජ වෙන්න ඕනි කියලා කියන කාරණාව උඩ. හැබැයි මම මේ කතා කරන්නේ යහපාලන ආණ්ඩුවේ මහතල් තියෙන 180යි. ඔබතුමා ඔය පැත්ත ඉඳන් ඊට වඩා ලැජ්ජ වෙන්න ඕනි. එහෙමනම් ඒකත් කාරණාව මතක් කරනවා. දෙවෙනි කාරණාව ඔබතුමා කිව්වා අපි මේකදී ඔබතුමා කියන දේ තේරුම් ගන්න නැහැ. ඔබතුමා ප්‍රශ්නට මේ අපි දෙන පිළිතුර ඔබතුමාට මේක පිළිගන්න. එතකොට හිටපු රාජ්‍ය අමාත්‍යතුමා ඉඳන් කිව්වා ඒ ඔබතුමාලගේ කාලේ බාගෙට ඉදිකරපු නිවාස හදන්නත් වැඩපිළිවෙලක් හදලා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා කියලා. ඒක ඒ ආකාරයටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක කාටවත් මොකද රජයේ ප්‍රතිපාදන වෙන් කළා බාගෙට හදලා ඒක කාටවත් නැතුව එනවට වඩා ඒ අයට ප්‍රතිලාභ ලැබෙන්න ඕනි හින්දා අපි ඒකට ප්‍රමුඛතාවයක් දෙනවා. මං හිතන්නේ ඉදිකරපු අමාත්‍යතුමා කියපු කාරණාව මම මේ අමාත්‍යංශය බාරගත්තයි කියලා කිසිම වැඩපිළිවෙලක් වෙනස් කරන්න අපි කටයුතු කරලා නැහැ. ඒ ආකාරයෙන්ම ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. දෙවෙනි කාරණාව මන්ත්‍රීවරුන්ට ගෙවල් හදලා දෙන්න ගෙවල් දෙනවයි කියන කාරණාව මම එන්එස්එල්ලා 2021 මේ මුලාසන කතානායකතුමා දන්නවා. මෙතන මාදිවල නිවාස සංකීර්ණය ඉතා අබලන් තත්වයක තියෙනවායි කියලා මන්ත්‍රීවරු කරපු දැනවීමක් උඩ එතන නිවාස ඉදිකිරීම සඳහා ව්‍යාකෘතියක් ඇවිල්ලා තියෙනවා. ඒ තාවකාලික පදනම් මත ඒක ආයෝජනයක් හැටියට මේකද ඒක ආයෝජනයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒ මන්ත්‍රීවරුන්ට ඉන්න තැනක් පිළිබඳව සාකච්ඡා වෙලා තියෙනවා අවස්ථා කිහිපයකදී. ඒ අතරතුරදී තමයි 9 වෙනිදා මන්ත්‍රීවරුන්ගේ නිවාස අහිමි වෙලා මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා කාලකන්ණි මිනිස්සු කාලකන්ණි කියලා වචනේ පාවිච්චි කරනවා මම. මොකද කුඩුකාරයෝ ගංජකාරයෝ අරක්කු බීලා අපේ ගෙවල් විනාශ කරනකොට එව්වට පසුබිමේ හිටපු දේශපාලන පක්ෂත් මේක ඇතුලේ ඉන්නවා. ඒක කාරණාව මතක් කරමින් මේ මන්ත්‍රීවරුන් අද මම 77 වෙනි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම එතකොට අවුරුදු 10යි. අපේ දෙමව්පියොත් එක්ක අපි එක කාමරේ 8 දෙනා බුදියගෙන තියෙනවා. එහෙම අපි මම ඒක නිසා අපිට අඳින්න වස්ත්‍රයක් තිබුණේ නැහැ. අඳුන් ගැඳුන් අරගෙන අපි ඉස්කෝලවල ගිහී ඒ මට්ටමට පත් වෙච්ච මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් අද මේ සභාව තුල ඉන්නවා. ඒ අයට දෙන්න තාවකාලික පදනම් මත ඒ නිවාස ලබා දෙන්න අපි කටයුතු කරනවායි කියලා තියෙනවා. ඒක මේ අපේ අයට විතරක් නෙමෙයි, එතන මාදිවල ඉන්න සියලු දෙනාටම එතන නිවාසවලට ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ යෝජනාව ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මන්ත්‍රීතුමා මේ කාරණාව ඔබතුමාලා සංවේදීව බලන්න. මේක මේ තමුන්න මේක සභාව තුල ඇවිල්ලා මෙතන අය හරියෙම වැදගත් විදියට හරිය හොඳට මේ වෙච්ච දේවල් ගැන කනගාටු වෙනවා. හර්ධ සාක්කියට අනුව ඔබතුමාලා කනගාටු වෙනවද කියලා මේ දේශපාලන පක්ෂ නායකයන්ගෙන් අපි අහන්න ඕනේ. මේ මන්ත්‍රීවරු අද මේ සභාවට නණුන් ගැඳුන් ඉල්ලගෙන නැඳන් එන අය ඉන්නවා. ඒක නිසා අපි දන්නවා මගේ ගෙදර ගිනි තියපු මිනිසුන්ට රාජ්‍ය දේපල තිබිලා වාහන දෙකක් ආණ්ඩුවේ වාහන දෙකක් ගිනි තියෙනවා. ඒගොල්ලන්ට ඇප දෙනවා. ඒගොල්ලන්ට අද ඇප දෙනවා. අපේ මිනිහෙක් ගහගත්තම අද සනත් නිශාන්ත එමැතුමා ඇතුලේ ඉන්නවා. මෙව්වා ඔබතුමාලා තීන්දුව ගන්න. මේව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපි හොරකම් කළා නම් වංචා කළා නම් මම වගකීමෙන් කියනවා. මට රජයේ දේපලක් සම්බන්ධවත් නැතුව අපිට මට කවදාවත් චෝදනාවක් වෙලා නැහැ. මට මේ හැමෝම අද මඩ ගහන්න හදනවා මේ නඩු තීන්දුවක් ගැනත්. එතනක් තියෙන පෞද්ගලික ව්‍යාපාරක ප්‍රශ්න පළුවන් මම නඩු තීන්දුව ගැන කතා කරන්නේ. මොකද මම අධිකරණයට ගරු කරන කෙනෙක් හැටියට මම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ මේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්න කටයුතු කරලා තියෙන නිවාස සංකීර්ණයේ නිවාස ටික විතරයි. ඒ සම්බන්ධ ඉදිරියේදී ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. බත්ත තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ අහන්න
අපි වෙලා වෙලා ඕක වෙනම කතා කරගන්න. හෙක්ට අප්පු අය මන්ත්‍රීතුමා වෙනම කතා කරගන්න එමත්තුමා මුණ ගැහිලා ඔය මෙතෙන්ට අදාළ නැහැ නේ ඕක. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා රාජ්‍ය පරිපාලන මන්ත්‍රීතුමාගෙන් සීමිත දෙවන වටේ ඉන්න ප්‍රශ්න ටික ඉවර කරන්න. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා චෙක් ටප් වෙයි මන්ත්‍රීතුමා
අහනවා. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමාගේ ප්‍රශ්න
අහනවා. ඉන්න මොකද රීති ප්‍රශ්නයක්ද?
මහත්තුමනි වරප්‍රසාද ප්‍රශ්නයක් ඇතුළේ වතු කරන්නේ දැන් මේ ප්‍රශ්න පිළිබඳව අපි දිගින් දිගටම අසාධාරණ ලක් වෙනවා කියන කාරණේ හරහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව දුන්නා. ඒ පිළිබඳව අපට විවාදයක් නැහැ. අපි ප්‍රශ්න අහපු මන්ත්‍රීවරු දැන් අපිට අසාධාරණයක් කියලා තිබුණා. දැන් මේ න්‍යාය පුස්තකයේ මේ සතිය තුලම අපේ ප්‍රශ්න නැහැ. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගලවලා මේ සියලු දෙනාටම සාධාරණයක් වෙන්න ඕනි කියන කාරණේ තුල අපි විසගෙන හිටියා. හැබැයි දැන් අපිට අසාධාරණයක්. ගරු කතානායකතුමා ඊයේ දකින්න ඇති සෞඛ්‍ය ඇමතුමාගෙන් ප්‍රශ්න අහන මන්ත්‍රීතුමා ඊට පේලි දෙකක පැත්තේ ඉන්නේ. හැබැයි ආණ්ඩු පක්ෂය ඇහුවේ මේක හදලා දෙන්න කියලා. අමාත්‍යාංශයට ගියත් ඒක අහගන්න බැහැ. හැබැයි චමින්ද විජේසිරියන් ඒ බාල කරන්න ඒසා කරු කතාන ප්‍රශ්න අහන්න පුළුවන් මම දන්නවා. ප්‍රශ්න අහන්න පුළුවන්. අපිට සාධාරණයක් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් මේ ලේකම් මාතෘ කතා කරලා දෙන්න. අපි ප්‍රශ්න ගණනාවක් දාලා
තියෙනවා. වෙනමම දිනයක්
ප්‍රශ්න. ඒක විපක්ෂයේ තමයි විපක්ෂයට උත්තර ගන්න ඕනේ. මොකද අපිට අමාත්‍යාංශ ගාන යන්න බෑ. හැමදේම මොනගේ හැයින්ද බෑ. ඒසා පොඩක් දෙන්න අපට.
පොඩ්ඩක් ඉන්නකෝ. අමාත්‍යාංශ නිවේදනය. ඔව්. ඔව්.
දිස්ත්‍රික්කයේ අල්ලපු ගෙදර හිටියත් ගරු කතානායකතුමනි ඇමතිවරයා මන්ත්‍රීවරයාට අය අයිතිය තියෙනවා ඒ ජනතාව වෙනුවෙන් ඒ ප්‍රශ්න අහන්න. එක දිස්ත්‍රික්ක එක ප්‍රාදේශීය කොට්ටාස එක ගමක් නියෝජනය කළත්
ඒ අයිතිය පිළිගත්තා.
එතුමාට කියන්න බෑ එහෙම මේ නිතර දෙවලේ හම්බ වෙනවා කියලා.
ඔව්
එහෙම හම්බ වෙනවා කියලා එතුමාට කියන්න බෑ.
ඔව්. ඉන්න අම ඔබතුමායි ප්‍රශ්නෙට එනවා. අමාත්‍යාංශ නිවේදනය. මහින්ද අමරවීර මැතිතුමා.
ගරු කථානායකතුමනි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා 27-2 යටතේ ප්‍රශ්න කීපයක් අහලා තිබෙන පිළිබඳව පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. එතුමා අහනවා පසුගිය මහකන්නේ 21-22 විවගාව ලැබුණු සැබෑ විවගාවේ ලැබුණු සැබෑ අස්වැන්න කොපමණද? එය ඊට පෙර මහකන්නයට ගැන 20-21 සාපේක්ෂව කොපමණ ප්‍රතිශතයක අඩුවීමක්ද නැතහොත් වැඩිවීමක්ද? මේකට පිළිතුර තමයි 21-22 මහකන්නේ ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 18,62,901යි 20-21 මහකන්නේ ලැබූ අස්වැන්න මෙට්‍රික් ටොන් 30,61,394යි අස්වැන්න අඩුවීමේ ප්‍රතිශතය 39.44. එහි දෙවන ප්‍රශ්නයට පිළිතුර මම පිළිතුරු ටික කියාගෙන යන්න ඔබතුමා ප්‍රශ්න ඔබතුමාගේ ළඟ තිබෙන නිසා ගෝජන සේවා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වගා කිරීමට අපේක්ෂිත බිම් ප්‍රමාණය හෙක්ටයාර් 60,01,261යි. මේ වන විට වගා කර ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර් 34,08,441යි. මේ වන විට වගා කිරීම සඳහා බිම් සකස් කර ඇති ප්‍රමාණය හෙක්ටයාර් 97,991යි. මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු ජාතික පොහොර ලේකම් කාර්යාලයෙන් ලබාගත යුතුය. 4. මෙම ප්‍රශ්නය සඳහා පිළිතුරු කෘෂිකර්ම සමායන මම එකත් එක්කම කියන්නම්. මේ ඔබතුමාට එතකොට පහසු වෙනවා පිළිතුරත් එක්කම. ගෝජන සම්මර්ධන මෙම යලකන්නේ සඳහා අපේක්ෂිත යූරියා TSP MOP පොහොර ප්‍රමාණයන් කවරේද? ඒවයින් මේ වන විට රට තුළ තිබෙන ප්‍රමාණය කොපමණද යන්න ඔබතුමා අහලා තිබෙනවා. ප්‍රසම්පාදනය කිරීමට අපේක්ෂිත පොහොර ප්‍රමාණය යූරියා මෙට්‍රික් ටොන් 65,000යි MOP මෙට්‍රික් ටොන් 38,500යි. මේ වන විට 22.6 දිනකට රට තුළ තිබෙන පොහොර තොග ප්‍රමාණයන් යූරියා මේ 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 කන්නේට TSP දැන් ගන්න වෙලාවක් නැහැ. MOP තමයි දැන්ට ගන්න සූදානම්. මේ යල ගැන කියන්න. මේ වන විට 22.6 දිනට රට තුළ තිබෙන පොහොර තොග ප්‍රමාණය යූරියා මෙට්‍රික් ටොන් 11,150යි TSP 2,002යි MOP 20,281යි. ඒ කියන්නේ මේ ප්‍රිල් කියන එක ඊළඟට ග්‍රැනියුලායක තියෙන MOP 28.5. 4. ප්‍රශ්නයට පිළිතුර 20-21 රසායනික පොහොර ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීම සිදු කළද? එම ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වාණිජ බැංකුවලින් ණයවර ලිපි නිකුත් නොකිරීම ඩොලර් හිඟය රසායනික පොහොර ආනයනකරුවන් පසුගිය කන්නවලදී රජයේ වෙත පොහොර සැපීම වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් රුපියල් බිලියන 22ක් නොගෙවීම යන කාරණා හේතුවෙන් ආනයනකරුවන් විසින් පොහොර සහ නිකුත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීම පසුගාමී තත්ත්වයක් පෙන්눔 කරයි. ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ලබා දුන් තොරතුරු අනුව රසායනික පොහොර ආනයනකරුවන්ට පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 56,337,500ක් නිකුත් කරන ලෙස 22/2/28 දින මහ බැංකු අධිපති වෙත කෘෂිකර්ම රාජ්‍ය ලේකම් විසින් දැනුම් දීමට කටයුතු කර ඇත. එසේම මෙම වන විට ජාත්‍යන්තර වෙළඳපොළ තුල ලෝක ඉල්ලුමට ප්‍රමාණවත් රසායනික පොහොර මිලියන 56යි 337,500ක්. එසේම මේ වන විට ජාත්‍යන්තර වෙළඳපොළ තුල ලෝක ඉල්ලුමට ප්‍රමාණවත් රසායනික පොහොර සැපයීමක් නොමැති කම නිසා රසායනික පොහොර මිලට සාපේක්ෂව ඉතා ඉහළ අගයක් පැවතීමද මෙසේ රසායනික පොහොර ආනයනය නොකිරීමට හේතුවක් වී ඇත. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ගිවිසුම් ප්‍රකාරව ජුනි මාස අවසන් සතිය නැත්නම් ජූලි මාස දෙවන සතිය වන විට කොළඹ රායට ළඟා වීමට නියමිතය. මේක ලබන මාසයේ මුල් කාලේ ලැබෙයි කියන බලාපොරොත්තුවක් තමයි තිබෙන්නේ. යලකන්නේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර තිබෙන අස්වැන්න ප්‍රමාණය නැතවම නැහැ. පිළිතුර හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4.5යි. අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික නොලැබුණොත් මෙම ප්‍රමාණය 40-50 අතර ප්‍රමාණයකින් අඩු වෙන ඇතැයි උපකල්පනය කෙරේ. හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 4.02 දක්වා අඩු විය හැක. එයා සමාන ප්‍රමාණයක් ආසන ප්‍රමාණයක් ඒ කියන්නේ මේ පොහොර මොනවාක්වත් නොලැබුණොත්. හත්වෙනි ප්‍රශ්නයට පිළිතුර මෙම යලකන්නේ අවසාන වන විට ලබාගත හැකි වෙනු ඇතැයි උපකල්පනය කරන ලබන සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,54,428යි. මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 1,02,000යි. වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 1,24,000යි. වසරේ සහල් නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 1,16,000යි. අස්වැන්න ප්‍රමාණවත් වන්නේ මාස 8කටයි. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර දේශීය සහල් නිෂ්පාදනයේ හිඟය මාස 4යි. වසරේ හිඟය සඳහා අවශ්‍ය මෙට්‍රික් ටොන් 1,08,000යි. මේකදී මම කියන්න කැමති ගරු විපක්ෂ නායකතුමනි, කථානායකතුමනි, අපි මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි බලාපොරොත්තු වුණාට වැඩිය හොඳ තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් අපි මුලින් සැලසුම් කර ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් අපිට අස්වැන්න වී වගාවට ප්‍රවේශ වෙලා තිබෙනවා. මම සඳහන් කරා වගේ දැනට අපි ආරම්භක අවස්ථාවේ තිබුණේ 244,000ක වගේ ප්‍රමාණයක් තමයි වගා කටයුතු අවසන් කළ තිබුණේ. දැන් වගා කටයුතු අවසන් වෙමින් යනවා. ඒක 300,000 ගානකට ගිහිල්ලා තියෙනවා. මම මේ වන විට ඔබතුමාට කියන්න කැමතියි මේක අපි දැනට අපිට ලැබෙන තොරතුරු අනුව හෙක්ටයාර 4,47,000ක වගාවක් සිද්ධ වෙනවා. මේ සඳහා බිම් සැකසීම් කටයුතු අවසන් වෙලා තියෙනවා. ඒක පසුගිය කන්න එක බලනකොට හොඳම තත්ත්වයක්. මම මේක කියන්න කැමති සාමාන්‍යයෙන් කියන හෙක්ටයාර 106ක් විතර කියලා කිව්වට 20 කන්නේ වගා කරලා තියෙන්නේ 4,03,362යි. 21 වගා කරලා තියෙන්නේ 4,45,000යි. මේ වතාවේ වගා කරනවා 4,47,000. ඒ කියන්නේ මෑත කාලේ බැලුවම මේ අවුරුදු පසුගිය කාලයට වැඩිය හොඳම කාලේ පෝර නිකන් දීපු කාලටත් වැඩිය හොඳ ප්‍රවණතාවයක් දැන් ඇති වෙලා තියෙනවා. අපි හිතුවට වඩා මේ උත්තරේ තියෙන ටිකක් පරණ උත්තරයක්. මම ඒක නිසා තමයි මේ විග්‍රහය ඔබතුමාට කරන්න යන්නේ. මම මේ දැන් උදේ ලබාගත් තොරතුරු අනුව තමයි මම මේ කාරණය ඔබතුමාට මේ වෙලාවේ ඉදිරිපත් කරන්නේ. මේ රටේ ජනතාව දැනුවත් වෙන්න අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. වගා බිම් වලින් 50%ක් තමයි වගා වෙන්නේ කියන එක තමයි හැමතැනම ප්‍රකාශ වුණේ. ඇත්තම කතාවත් ඒක තමයි සැලසුම තිබුණේ. නමුත් පසුගිය දිනවල අපි ගත්තු උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදියට මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට ආපු වෙලාවේ හැම කෙනාකට හැම කෙනෙකුටම කිව්වේ වගා කරගන්න අඩුම ගානේ බීජ වී ටික හදාගන්න කන්නහාල් ටික වගා කරගන්න අපි කිව්වා නැත්නම් අපිට ආහාර හුඟේකට මුහුණ දීලා අසීරු තත්ත්වයකට යන බව අපි කිව්වා ඒකේ ප්‍රතිඵලය ඒ වගේ මේ රටේ විශේෂඥයන් සියලුම දෙනා එකහණින් කිව්වා වගා කරන්න කුමන හෝදයක් තියෙන විදියට වගා කරන්න කියලා ඒකේ ප්‍රතිඵලය විදියට තමයි ඒකේ ප්‍රතිඵලය විදියට තමයි අපිට මේ තත්ත්වය ඇති කරගන්න පුළුවන් වුණේ මම ලංකාවේ තියෙන ඉන්ධන පිරහුම් මල් ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලපු 248ක් තිබුණා 248ම ඉන්ධන යවුවා අපේ ඛනිජ තෙල් ඇමතුමාය සඳහා සහයෝගය ලබා දුන්නා තාමත් මේවයි කුමුරු වැඩ පටන් අරගෙන තියෙන නිසා අපි හිතුව තරම් නරක නෑ රටේ තත්ත්වය අපිට හොඳ ඉදිරියේදී හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා අපිට මුලින් තිබුණු බය තමයි අද ජනතාවත් බය වෙලා සමහර වෙලාවට හාල් ටික ගෙනihin ස්ට්‍රෝක් කරගන්න බලනවා වීටික් ගෙනිහිල්ලා ගොඩ ගහ ගන්න බලනවා ඒ අය දන්නේ නැහැ මේ මාස ගානක් යනකොට නරක් වෙනවා කියලා දන්නේත් නැති කට්ටිය තමයි මේ ගෙනියන්නේ ඒ නිසා අපිට දැන් තියෙන තත්ත්වය අනුව මේ අවුරුද්දේ අවසාන දවස් කීපයට විතරයි සහල් මදිකමක් තිබුණොත් මදි වෙන්නේ ලබන අවුරුද්දේ මුල් ජනවාරි මාසෙට තමයි සහල් අවශ්‍යතාවය තියෙන්නේ මොකද මේ වන විටත් අපි මෙට්‍රික් ටන් 3,39,000ක් ගිය සතියට ගිය සතිය වෙනකොට ගෙනල්ලා තියෙනවා දැන් අපි හිතනවා 3,50,000ක් සහල් මෙට්‍රික් ටන් මේ රටට ඇවිල්ලා තියෙනවා කියලා එතකොට තව අපිට එන්න තියෙන්නේ ඒ ගණාවට වඩා පොඩ්ඩක් වැඩි ඒ නිසා කලබල වෙන්න වැඩක් නැහැ අපිට හාල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ඒ ටිකටත් දැනටම වෙළඳ ඇමතුමා ඇනෝම් කරලා තිබෙනවා අවශ්‍ය සහල් මිලදී ගැනීමට මේක ඕන වෙන්නේ දෙසැම්බර් මාසේ අග ඉඳලා තමයි මේ සහල් අවශ්‍යතාවය එන්නේ ඒ වගේම අපි ඒ අතරේ වීයලේ මණ්ඩලය සතුව වීතෝගයක් තිබුණා මම ඒ අයට උපදෙස් ලබා දුන්නා ඊයේ ඉඳලා වහාම ඒ වී ටික එවලා රුපියල් 200කට අඩුවෙන් මේ සෑම සහල් කිලෝක්ම ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා ඒක කඩිනම් කරන්න කටයුතු කරන ඒ නිසා සහල් ලිංගයක් ඇති වෙනවයි කියලා බයට ගෙනිලා හාල් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ මොකද මේ අවුරුද්දේ අවසාන දවස් කීපෙට විතරයි මදි වුණත් මදි වෙන්නේ ඒකත් අපි ගෙන්නන්න දැන්ටමත් ඇනවුම ලබා දෙන්න වෙළඳ ඇමතුමා කටයුතු කරලා තියෙන නිසා ලබන පෙබරවාරි වෙනකොට මාස්ක් කන්නේ අස්වැන්න එනවා ඒ මාස්ක් කන්නේ අස්වැන්න අපිට ප්‍රමාණවත් ආකාරයෙන් ලැබෙනවා අපි පෝර ටික ලබා දුන්නාට පස්සේ දැන්ටමත් අපි පෝර ඇනවුම් කරලා තියෙන ඇනවුම් පටන් ගන්න තියෙන ටෙන්ඩර් ක්‍රියාවලියට ගිහිල්ලා තියෙන්නේ මුදල් සොයාගෙන තියෙන්නේ ලෝක බැංකුවෙන් ආධාර ලබා දෙන්න එකක වෙලා තියෙන නිසා කිසිම ආකාරයක බියක් ඇති කරගන්න ඕන නැහැ සහල් ලිංගයක් ඇති වෙනවා කියලා මිලේ පොඩි වැඩිවීමක් වුණා පසුගිය දවස්වල ඇති වෙච්ච කතා එක්ක සමහර කණ්ඩායම් කිව්වා රුපියල් 500ට යනවා 1000ට යනවා කිව්වම මිනිස්සු ගිහිල්ලා ඔක්කොම ගෙනල්ලා එකතු කරගන්න ගත්තා දැන් අන්තිමට වෙන්නේ මොකද්ද ඔවා ගුල්ලෝ ගහනවා ඔවා ප්‍රශ්න බවට පත් වෙන නිසා එහෙම එකතු කරගන්න අවශ්‍ය නැහැ අපිට අවශ්‍ය සහල් ටික අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන් අපි එහෙම කළා තියෙන නිසා බය නැතුව ලබන අවුරුද්දේ මට කියන්න පුළුවන් මහා කන්නේ අවසාන වෙනකොට මේ රටට හාල් ගේන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ අපිට අවශ්‍ය හාල් සියල්ලම මේ රටේ ගොවියෝ නිෂ්පාදනය කරලා දෙනවා ගොවි ජනතාව ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා මම ඔබතුමාලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා මට මෙන්න මේ විපක්ෂ නායකතුමාට අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන කියලා මම හිතනවා එතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ තව පොඩ්ඩක් තියෙන නිසා මම කිව්වේ මේ සමහර ඒවා සංඛ්‍යාලේඛන තියෙන මේක මීට කලින් එවපු උත්තරයක් නිසා මම ඔබතුමාට පැහැදිලි කරලා දුන්නේ මම මේ ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න සූදානම් ඉන්නවා ඊළඟට මේ සඳහා ගන්න පියවර පිළිබඳව අහලා තිබුණා ඔබතුමා ඒ සඳහා දැන්ට අපි යෝජනා කරලා තියෙන මෙම තත්ත්වය පිළිබඳව අදාළ දත්ත කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් වෙළඳ අමාත්‍යාංශය වෙත යවා ඇත ඒ අනුව අවශ්‍ය ප්‍රමාණය ආනයනය කරන්න වෙනවා මං කිව්වා 3,50,000ක් විතර ගෙනල්ලා තියෙනවා තව 1,04,000ක් විතර ගේන්න වෙයි අපිට ඒක තමයි කියන්න වෙන්නේ හැබැයි මේ පෝර එක තව මේ වැඩේ හරියට ගියොත් ඒ ප්‍රමාණය තවත් අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා ඊළඟට කඩිනම් ආහාර භෝග වගා කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරලා තියෙනවා ඒක වෙනදට වැඩිය ඉතාම සාර්ථකව මේ වන විට මට සතුටෙන් කියන්න පුළුවන් සෑම රටේ තියෙන සමාගම් සෑම රාජ්‍ය ආයතන සියලුම දෙනා මේ කටයුත්තට මැදිහත් වෙලා විශාල වගා සංග්‍රාමයක් අපි බලාපොරොත්තුනාටත් වඩා ඉහළ මට්ටමකට ආරම්භ වෙලා තියෙනවා. ඒ සමන් විපක්ෂ නායකතුමාට පෞද්ගලිකවම ඔබතුමාට අදත් ආරාධනා කරන මම ලිඛිත ඔබතුමාටත් ජනතා ආයුක්ත වෙනුවෙන් ඇතුළු සියලු පක්ෂ නායකයන්ට ඉල්ලා සිටිනවා අපිට ඡන්ද වේලාවට දේශපාලනය කරගන්න පුළුවන් රටේ ලෝකේ ආහාර අර්බුදයකුත් ඇති වෙලා තියෙන වෙලාවේ අපිට පිටරටවල් වලින් ගේන්නත් බොහොම අමාරු වෙන රටවල් අපනයනය කරන්නේ නැහැ. ඒ නිසා අපේ රටට අවශ්‍ය ආහාර සපයා ගැනීමේ සංග්‍රාමයට ඔබතුමා දැනුත් යම් වැඩපිළිවෙලක් ආරම්භ කරා කියලා මම දැක්ක මාධ්‍යවල ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දේශපාලන වශයෙන් කුහක වෙන්නේ නැහැ. ඒ ගෞරවය ලබා දෙන්න අනිත් ජනතායෙක් තිබෙමුණත් අනිත් TNA සංවිධානය ඇතුළු සියලුම දෙනාට ආරාධනා කරන මේ 225 එකතු වෙලා මේ අභියෝගය ජයගමු. මේක අපිට කරන්න පුළුවන්. අපි 2018 වෙනකොට අවුරුදු 40ක් අවුරුදු 40කට පස්සේ වැඩිම VSN ගේන්න පුළුවන් වුණා. මම කෘෂිකර්ම ඇමති. මම මේක බය නැතුව කියන මේ මහ බැංකු වාර්තා මම තියෙනවා. ඒක මම සභාගත කරනවා. මේක විතරක් මම කියනවා. 2018-19 මහ කන්නේ වී නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් මිලියන 3ක් වූ අතර එය පසුගිය මහ කන්නේ නිෂ්පාදනය අසසඳීමේදී 128.2% වර්ධනයකි. පසුගිය දශක හතර කාල පරිච්ඡේදය තුළ කන්නේකදී වාර්තා වූ ඉහළම වී නිෂ්පාදනය 2018-19 මහ කන්නේදී වාර්තා විය. මේක කියන්නේ මේ මහ බැංකු වාර්තාව. මේක මම සභාගත කරනවා ඔබතුමා හැන්සාඩ් එකට දාන්න මේ කරන්න පුළුවන් දෙයක්. ඒක එදා ඉඳලා ආව නම් අද අපි හාල් රටින් ගේන්න නෙමෙයි අපිට රට යවන්න තිබුණා හාල්. අපිට ප්‍රශ්න ගන්නාවක් මේ කාබනික පොහොර ක්‍රියාත්මක කරන්න යෑමේදී ඇති වුණු ගැටලු එක්ක තමයි මේක මුහුණ දුන්නේ. දැන් මේ ප්‍රශ්නේ අවසාන වෙලා තියෙනවා. එසා නැවත ලබන කන්නේ අවසාන වෙනකොට අපිට මේ අභියෝගේ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ සඳහා ඔබතුමාලගේ සහයෝගය අපේක්ෂා කරනවා. ඒ අතරම ඔබතුමා අහනවා මීළඟ මහ කන්නේ අපේක්ෂිත වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටයාර් 8,73,972යි. එම කන්නේ සඳහා අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,87,507යි. අක්කරේකට බුසල් 2 යන පදනම් මත එම බිත්තර වී ප්‍රමාණය සපරාලීම සඳහා ගෙන ඇති පියවර කවරේද කියලා ඔබතුමා අහන ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය කරන්නා වූ බිත්තර වී නිෂ්පාදනය සපුරාලීමට අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් ගොවි සම්මේලන දැනුවත් කිරීමට ක්‍රියා කරන ලෙස සියලුම ගොවිජන ප්‍රාදේශීය ගොවිජන සම්වර්ධන ප්‍රාදේශීය නිලධාරීන් මේ වන විටත් දැනුවත් කර ඇත. 11 වෙනි ප්‍රශ්නයේ ඔබතුමා අහන ප්‍රශ්නයට පිළිතුර ඔබතුමා අහන එම මහ කන්නේ සඳහා අවශ්‍ය වන පොහොර ආනයනය කරන්න තියෙන වැඩපිළිවෙල වී වගාවට වපසරිය හෙක්ටයාර් 8,73,972යි. යූරියා මෙට්‍රික් ටොන් 1,50,000යි. TSP 36,000යි. MOP 45,000යි. ඉහත පොහොර ප්‍රසම්පාදනය සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර ආනයනය කිරීමට ලෝක බැංකුව ආසියානු සම්වර්ධන බැංකුව හා වෙනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මගින් මුදල් සම්පාදනය කරගනිමින් තිබේ. 2020-21 වසරවල පොහොර සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය ඔබතුමා අහලා තියෙන මේක මම සභාගත කරන්නද නැත්නම් ඔබතුමාට මම ඒ පිළිතුර සභාගත කරන්නම්. ඔබතුමා ඊළඟට අහපු මේක ටිකක් විස්තරයක් තියෙන නිසා එළවලු බීජ හිඟයක් තියෙනවද කියලා ඔබතුමා අහලා තියෙනවා. ඒක ගැනත් මේ පිළිතුරක් තියෙනවා. මම ඒක පිළිබඳව ඔබතුමාට සභාගත කරන්නට කැමතියි. ඊළඟට නෑ එළවලු බීජ සම්බන්ධව දැනට ඇත්තටම තියෙන්නේ ගරු විපක්ෂ නායකතුමනි ඉල්ලන ප්‍රමාණය වේගවත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වෙනදා මුළු කන්නේට මේ කාලේ පාවිච්චි කරන ප්‍රමාණය දැනටමත් මිලදී අරගෙන තියෙනවා. මම සතුටු වෙනවා ඒ සම්බන්ධව විශේෂයෙන්ම සිංහ සමාජයේ රතු කුරුසයේ විවිධ ස්වේච්ඡා සම්විධාන විවිධ සමාගම් මේවා මිලදී අරගෙන ජනතාව වෙත ලබා දෙනවා. පන්සල්වල ආගමික මධ්‍යස්ථානවල ප්‍රධාන මේ ස්වාමින් වහන්සේලා මේවා මිලදී අරගෙන පන්සලෙන් බෙදා දෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ගොවි සම්විධාන ග්‍රාම නිලධාරි ග්‍රාම සමිති ආදී සියලු ස්වේච්ඡා සම්විධාන මේ කටයුත්තට දැන්ටමත් ප්‍රවේශ වෙලා තිබෙනවා. අපි ඒ අනිත් අයටත් අවශ්‍ය බීජ ලබා දෙනවායි කියන එකත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඊළඟට ඔබතුමා අහන පසුගිය මහ කන්නේ බඩිරිඟු අස්වැන්න පිළිබඳව මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් නිසා මම මේකට පිළිතුරු සපයනවා. 21-22 මහ කන්නේ අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 132,255ක් වන අතර 20-21 මහ කන්නේ අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 435,158ක් වේ. පසුගිය මහ කන්නේ හා ඊට පෙර මහ කන්නේ අතර අස්වනු ප්‍රමාණය වෙනස මෙට්‍රික් ටොන් 302,903ක් වේ. ඊළඟ ප්‍රශ්නේ දැනට ඔබතුමා අහනවා දැනට රටේ බඩිනුගේ බීජ ප්‍රමාණය පිළිබඳව පිළිතුර අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවද කියන්නේ නැත අවශ්‍ය ප්‍රමාණයට අපිට ආනයනය කරන්න වෙනවා විශේෂයෙන්ම දෙමහුන් බීජ ප්‍රමාණයක් අපි ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් මේ අයට ලබා දීලා තියෙනවා දේශීය දෙමහුන් බඩිනුගේ බීජ නිෂ්පාදන වැඩසටහන යටතේ හෙක්ටයාර් 65ක් වගා කර ඇති අතර එමගින් මෙට්‍රික් ටොන් 65ක නිෂ්පාදනය කර ඇත තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව දේශීය බඩිනුගු දෙමහුන් නොවන බීජක් කරේ 15000ක ප්‍රමාණවත්වන පරිදි මෙට්‍රික් ටොන් 120ක් ඇත අවශ්‍යතාවය අනුව දෙමහුන් බඩිනුගු බීජ ආනයනය කිරීමට පුද්ගලික අංශය දැනුවත් කර ඇත රටේ අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 1450ක් වන අතර එම ප්‍රමාණය 8.15 දිනට පෙර ආනයනය කිරීමට පෞද්ගලික අංශය දැනුවත් කර ඇත මේ වන විට රට තුළ තිබෙන එළවලු බීජ ප්‍රමාණයන් පිළිබඳව ඔබතුමා අහලා තියෙන මේකට පිළිතුරක් තියෙන මම ඒක සභාගත කරන්නද මේක තියෙන මට අවශ්‍ය ප්‍රමාණයට තිබෙන සැලකිලිමත් මට්ටමකට අපිට මදි ප්‍රමාණය දෙමහුන් බීජ තමයි ප්‍රතිශතයක් විදිහට සඳහන් කරලා නැහැ මම ඔබතුමාට ඒක දැනුවත් කරන්න බීජවල හිඟයක් තියෙන අපි ඩොලර් මිලියන 5ක් ඒගොල්ලන්ට මේ මුදල් ප්‍රශ්නයක් තිබුණා බීජ නිෂ්පාදකයන්ට මම මහා බැංකුව අධිපතිතුමා එක්ක සාකච්ඡා කළා අපේ රමේෂ් පත්‍ර නැමැතිතුමත් ඒ සඳහා මැදිහත් වුණා අපි ඩොලර් මිලියන 5ක් ඒගොල්ලන්ට දුන්නේ ඒ මිලදී ගන්න ඒගොල්ල ඒ කටුත්ත දැන්ටම සිදු කරන ඒ කටුත්ත බාධාවක් ඇති වෙන්නේ නැtei කියන එකත් කියන්න කැමතියි ඒ වගේම මේ වැඩසටහනේ ඉතුරු තියෙන්නේ මේ තොරතුරු ටික මම ඔබතුමාගේ දැනගැනීම සඳහා මේක සභාගත කරන්න කටයුතු කරනවා
ඔව් වැඩි කළ නේද මන්තුමා
நன்றி சபாநாயகர் அவர்களே அமைச்சர் அவர்களே நீங்க சொன்ன விடயத்தை அதாவது விவசாயிகள் மிக ஆர்வமாக இருக்கிறார்கள் நெல்லை உற்பத்தி செய்வதற்கு அதே மாதிரி தோட்ட விவசாயிகள் ஆர்வமாக இருக்கிறார்கள் இந்த நெல்லை உற்பத்தி செய்வதற்கு மிக ஆர்வமாக கூடுதலான வயல்கள் விதைக்கப்பட்டிருக்கிறது என்பதை நான் ஒத்துக்கொள்கிறேன் நானா பசலை 40,000 ரூபாய்க்கு அவர்கள் வாங்குகிறார் இந்த பசலை 40,000 ரூபாய்க்கு வாங்குவது என்பது உண்மையிலே சரியான கஷ்டமாக இருக்கிறது நீங்க சொன்னது போல இந்தியா பசலை கொடுப்பதாக ஒரு கதை வருகிறது கூடுதலாக நீங்கள் உடனடியாக பசலையை இறக்கி கொடுத்தீர்கள் என்றால் நீங்க சொன்னது போல இந்த பட்டினியிலிருந்து மக்களை காப்பாற்ற முடியும் ஆகவே இந்த 40,000 ரூபாய் விலை என்பதை குறைத்து விவசாயிகளுக்கு தோட்டக்காரருக்கு நல்ல ஒரு விலையிலே அதை கொடுத்தீர்கள் என்றால் உண்மையிலே நெல் உற்பத்தி என்பது இங்கே இனி வருகின்ற காலங்களிலே பட்டினி என்பது இல்லாதிருக்கின்ற ஒரு வாய்ப்பு ஏற்படும் ஆகவே பசலை கொடுப்பதற்கான உடனடி நடவடிக்கைகளை நீங்கள் மேற்கொள்ள வேண்டும் என்று மிக தாழ்மையாக கேட்டுக்கொள்வோம்
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ ගොවි ජනතාව ඉතාමත් හොඳින් වගා කටයුතු සිදු කරන ආදර්ශමත් විදියට පොහොර අපි ගේන්නේ ඇත්තටම පොහොර කිසිම රටක් මේ වෙන විට පොහොර දෙන්නේ නැහැ අපනයනය කරන්නේ නැහැ ගොඩාක් රටවල් ඒව නතර කරලා තියෙනවා දැනට අපිට ඉන්දියාවත් තියෙන හිතවත්කම නිසා ඉන්දියාව ඇනෝම් කර පොහොර ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 65000ක් අපේ රටට දෙන්න එකඟ වෙලා තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා දුන්නා අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ මුල් සතිය දෙක ඇතුළත මේ පොහොර ප්‍රමාණය ලැබෙයි කියලා ඒ ලැබුණු විගස අපි ජනතාවට බෙදා දෙනවා මම මේ සඳහා අපි යෝජනා කරලා තියෙනවා මම හිතන්නේ ඒකට අපිට අනුමැතිය ලැබෙයි කියලා රුපියල් 10000ක වගේ මුදලකට එම පොහොර විභාගා කරන ගොවි ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා කැබිනට් අනුමැතියට යටත්ව තමයි මට ඒකට උත්තර කියන්න වෙන්නේ
අහන්න ඉක්මනට
ගරු කතානායකතුමා එමෙතුමා මට එක ප්‍රශ්නයක් අහන්න ගරු කතානායකතුමනේ ගරු එමෙතුමා දැන් මහකන්නේදී ඒ වගා හානි වෙච්ච අයට වන්දි ලබා දෙනවා කියලා කිව්වා.
ඔය ඊයත් උත්තර දුන්නා.
ඒකට මුදලකුත් වෙන් කරා. එතකොට ඒකේ ලබා දෙන ක්‍රමවේදය අක්කරයකට කීයක් ලබා දෙනවද? ඒ වගේම ගරු එමෙතුමා අග්‍රාමාත්‍යතුමා කිව්වා අක්කරයකට අඩු අස්වැන්න හානි වෙච්ච අයට සම්පූර්ණයෙන්ම වගා ණය කපා හරිනවා කියලා කිව්වා. ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් මේ වගා ණය දෙන එක කපා හරින්නේ කොහොමද ඒ වගේ මන්දි දෙන එක කොහොමද මේක ක්‍රමවේදේ මොකද්ද කියන එක ඔබතුමා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද
දව ගත්තොත් ඒ කරු කතානායකතුමනි හෙක්ටයාර් දෙකකට අඩුවෙන් ලබාගත්තු ණය සම්පූර්ණ කපා හරින්න රාජ්‍ය බැංකුවලින් ගත්තු ණය කපා හරින්න බව දැන් අග්‍රාමාත්‍යතුමා සඳහන් කරා ඊළඟ අයවැය ලේකණෙන් ඒක ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා අතුරු ඇවැලිය කනේදී ඊට පසුව ක්‍රමවේදය අපි සකස් කරනවා දැන්ට ඒ අයට කලබල වෙන්න දෙයක් නැහැ ඒ අයගේ ණය රජයේ බාරගෙන රජයේ ඒ බැංකු වලට ගෙවීමට අවශ්‍ය පියවර ගන්න ඒ වගේම වන්දි පිළිබඳව කිව්වොත් වන්දි සඳහා කැබිනට් අනුමැතිය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තිබෙනවා අපේ හිටපු ඇමතුමා ඒ සඳහා එකගතාවයන් ලැබිලා තියෙන නමුත් අපිට තියෙන ගැටලුව තමයි මූල්‍යමය වශයෙන් අපිට මේ අයවැලේකනේ වෙන් කරපු මුදල්ලට දැන් වියදම් කරලා ඉවරයි ඒකට මුදල් කියලා විශේෂ ඇවිල්ලා නැහැ මම අගමැතිතුමාටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් යෝජනා කරලා තිබෙනවා මේ මුදල මිලියන 15000ක් අපිට අවශ්‍ය වෙනවා මිලියන 15000 ලබා දෙන්න කියලා ඒ මුදල් ලැබුණොත් අපි අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණ විදියට ඒක ලබා දෙන්න කටයුතු
කරනවා
මුලින් මේ මුදල් ලබා ගැනීමේ කටයුත්තයි අපි බලාපොරොත්තු
වෙන්නේ ගරු කතානායකතුමනි ඇමතිතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න කැමැති දැන් ඔබතුමා කතා කරේ දිගටම මේ බී ගොවි තැන ගැන එතකොට දැන් එළවලු සම්බන්ධයෙන්ුත් පොහොර ප්‍රශ්නේ ඉතාමත් තදින් බලපාලා තියෙනවා ඒ වගේම මම කැමැති දැනගන්න දැන් අපි තේ ඒ අපරායන භෝග ඒ වගේම සුළු ආපනායන භෝග වලටත් පොහොර අවශ්‍යයි මේ සම්බන්ධයෙන් අරන් තියෙන පියවර මොකද්ද
මේ වතාවේ ගෙනාපු ගේන මෙට්‍රික් ටොන් 65000න් අපි දැන්ටමත් 10000ක් දෙන්න තීන්දුව කළා තියෙන තේ වගා වෙනුවෙන් ඒතර තේ ගොවින්ට ඒකත් යම් ආකාරයට පැවිලි කර්මාන්ත ඇමතුමා ඒ කටයුත්ත මෙහෙව ආවි දේ ගොවියන්ගේ ඒතර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් ඒ අයට දෙන ගාණේ තීන්දුව කර ගන්න පුළුවන් මොකද ඒක මේ 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 ෂණික අවශ්‍යතාවයට ඊළඟට තව 5000ක් අපි වෙන් කරනවා බඩිරු වගාවට එහෙම තමයි ලබා දෙන්නේ අපිට මේ සම්පූර්ණ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න දැන් එළවලු වලට අපිට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා මොකද මේ වෙලාවේ කල්පනා කරන්න ඇත්තටම මේ පෝර ගන්න තැනක් නැහැ අපි සාකච්ඡා කරා මුදලුත් හොයා ගන්න අමාරු වගේ පෝරත් හොයා ගන්න අමාරු හැබැයි පෞද්ගලික අංශයේ ගෙනාවු පෝර තියෙනවා ඉතින් මේ පෝර තමයි ඒ අයට ගන්න වෙන්නේ ඒක මිලේ වැඩි වීමක් තියෙනවා අපි ඒ අයත් එක්ක සාකච්ඡා කරා ඒ අය එකඟුණා ඒ අයට තියෙනවා බිලියන් 22ක් මුදල ගෙවන්න ඒ මුදල ගෙවුවොත් ඒ අය රුපියල් 10000කට වඩා දැනට තියෙන වඩා මිලට වඩා 10000කටවත් අඩුවෙන් අපිට පෝර දෙන්න එකඟ වෙලා තියෙනවා අපේ උත්සාහය මේ මුදල් ටික ඒ අයට ලබා දෙන්න
ගරු ඇමතුමනි මේ කතානායකතුමනි ඇමතුමාගෙන් පැහැදිලි කිරීමක් කරගන්න දැන් ඇමතුමාගේ කතාවේදී පැහැදිලි කරා ආහාර ආහාර හිඟයක් එන්නේ නැහැ හාල් අර්බුදයක් එන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපායි කියන එක නමුත් අපි දැක්කා පෞගියදා අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී කරපු ප්‍රකාශයේදී එතුමා කෝවා ඉදිරි මාස තුල තම අසීරු තත්ත්වයකට අපිට යන්න වෙනවා ආහාර ඉඟා අපිට තුන් වේලක් ආපු අපිට දෙවේල කන්න යන තත්ත්වයක් රටේ ඇති වෙනවයි කියන එක ඉදිරි මාස කීපය නමුත් ඔබතුමා ප්‍රකාශ කරනවා එහෙම බය වෙන්න දෙයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන එක මම අහන්න කැමතියි එතකොට මේ අගමැතිතුමා ඒ කරන ප්‍රකාශය ගැන ඔබතුමා මොකද්ද කියන්නේ කියන එක
මම කියන්නේ ගරු කතානායකතුමනි මේ අගමැතිතුමා කිව්ව දේම තමයි කියන්නේ ඒ කියන්නේ ආහාරවල ප්‍රශ්නයක් තියෙනවා මිල වැඩිනේ දැන් අපිට ඒක නවත්තන්න බෑනේ එදැන් කිසිම දෙයක් කන්න නැතුව මේ රටේ මිනිස්සු මැරෙන්න අපිට තියන්නේ නැහැ. ඒක රජයේ වගකීම. කොහෙන් හරි ගෙනල්ලා දෙන්න වෙනවා. දනවා නමුත් ඔබතුමා දන්නවා දැන් පරිප්පු ගෙනාම කීයටද දෙන්න වෙන්නේ? ඊළඟට සීනි ගෙනාම කීයටද දෙන්න වෙන්නේ? හාල් ගෙන ඒක තමයි මේ කියන්නේ. ඒ නිසා බඩුවල හිඟේ නෙමෙයි තියෙන්නේ මිනිස්සුන්ට ආර්ථික වශයෙන් අමාරුවක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි සියලු දෙනාට ඉල්ලන්නේ කුමන හෝ දෙයක් වගා කරන්න කියලා. අපිට මිනිස් ගස් 10ක්වත් එක ගෙදරකට හදාගත්තොත් අපිට රටින් ගේනේ සල්ලිට ඉතුරු කරගන්න පුළුවන්. අපි මේ ඩොලර් පිට රටට යන්නේ. අපි මේ ඩොලර් ටික මේ රටේ ඉතුරු කරගත්තොත් රටින් ගේනේ එක අපිට අවශ්‍ය තෙල් ටික ගෑස් ටික හරහා ගේන්න පුළුවන්. අපිට මේ අර්බුදයේ නිර්මාණයත් සහල් ගෙන්නන්න අපි විශාල මුදලක් වියදම් කරලා දිනවා මේ වෙන විට. ඒ මුදල ඉතුරු කරගන්න තමයි අපේ උත්සාහය. දැන් අපිට ඒක හොඳ ප්‍රතිඵලයක් ඇවිල්ලා තියෙනවා. කවුරුත් අපිට බැන්න මටත් සමහර වෙලාවට බැන්න ඇයි මේ මිනිස්සු බය කරන්නේ කියලා. අපි කිව්ව ඇත්ත தත්ත්‍ය කිව්වා. අපි ඒක අපි ඇත්ත தත්ත්‍ය රටට කිව්වා. හැබැයි ඒ කීමේ ප්‍රතිඵලය නරක විදියට නෙමෙයි හොඳ විදියට ගොවි ජනතාව බාරගත්තා. ඒ අය දැනගත්තා එයාගේ වීමිල වැඩි වුණා. ඒ අය දැනගත්තා අස්වැන්නේ යම් අඩුවක් තිබුණත් අපිට හොඳ මිලක් ලැබෙනවා කියලා. කුඹුරු වලට බැස්සේ නැති අය මේ සති දෙක ඇතුළත වේගෙන් කුඹුරු වලට බැස්සා. අපේ දිනවකවානු අවසාන වෙලා තිබුණේ අපි බලාපොරොත්තු වුණ ප්‍රමාණය වගේ දෙගුණයකට එහා ගෙනියන්න පුළුවන් වුණා. ඒ නිසා අපිට බැන්නට කමක් නැහැ. අපි කෘෂිකර්ම මාත්‍යවරයා විදියට අපේ වගකීම අපි ඉෂ්ට කරා.
ඔව් ජෝන්සන් රත්නතුමා
කියන්න ඕනේ මම සතුටු වෙනවා එතුමාගේ ප්‍රකාශය ගැන. මොකද පෙබරවාරි වෙනකොට අපිට හොඳ වීඅස්සන ලැබෙනවා කියලා. මොකද බලාපොරොත්තු නෙමේ යලකන්නේ පෝර නොමැතිකම නිසා අස්සන බොහොම අඩුයි කියලා. දැන් ඔබතුමා කියන එහෙම එකක් වෙන්නේ නැහැ කියලා ඒක බොහොම සන්තෝෂයි. නමුත් මේ වෙනකොට අපේ ප්‍රදේශවල ජනතාව විශාල හාලෙකයකට මුහුණ දෙනවා. පෞගේ ඉරිදා දෙසිය හැටට අසුවට මිනිස්සු හල් ගන්න තිබුණා. නමුත් අඟහරුවාද සමුදු අඟහරුවාද වෙනකොට ඒ සියලුම හාල් අතුරුදාන් වෙනවා. මං හිතනවා බෙදුන් මේ හංගල වෙන්නට ඇති. දැන් මේ වෙනකොට කොහෙවත් හාල් නැහැ. මේක නිසා ඔබතුමාගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. මේක ඔබතුමා නිලධාරියන් ඉන්නවා නම් එහෙම නැත්නම් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ලව්වා හරි මේ හල්ලපු මේ හංගපු හාල් සොයාගෙන පාරිභෝගිකයන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් වහාම ආරම්භ කරන්න. මොකද දැන් හාල් ඉතාමත්ම දුලබ වෙලා තියෙනවා ඒ
ප්‍රදේශයේ.
අපේ හිටපු ඇමතුමා කිව් කාරණේ යම් අපි පිළිගැනීමක් තිබෙනවා. මොකද මේ මිනිස්සු බය වෙලා හාල් ටික වී ටික විතරක් නෙමෙයි හැමදේම දැන් පරිප්පු ගෝණි ගණන් සමහර ගෙවල් වල ගෙනියනවා. තියෙන සල්ලි ටික තියෙන කට්ටිය සීනි ගෝණි ගණන් ගෙවල් වල තියා ගන්නවා. ඉතින් මේක තමයි තියෙන ප්‍රශ්නේ. මම කිව්වේ එහෙම බයක් ඇති වෙන්න දෙයක් නැහැ. අපිට දැන් මේ අපිට ප්‍රමාණවත් පරිදි මේ දවස්වල ඇති වෙන්න තියෙනවා. මේ දැන් හංගගෙන ඉන්න කට්ටියට මම ඒකයි කිව්වේ හාල් එහෙම තියා ගන්න බෑ. ඔය හාල් ගුල්ල ගහනවා. ඔය දන්නේ නැතුව කට්ටිය ගෙනියන වීත් එහෙම නරක් වෙන ඔය ඒවා තියා ගන්න ඕන මෝල්වල ක්‍රමවේදයක් තියෙනවා. ඒ නිසා මාස 6ක් විතර 6ක් 8ක් එක හාල් මල්ල ගෙනිහිල්ලා තියාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි ඒ தත්ත්වය ඇති කර ගන්න ඕන නැහැ. අපි කොහම වුණත් දැන් ආනයනය කරන්න ඊයේ තීන්දුව කරා. වෙළඳැමැත්තුමා අදාස් ඉදිරිපත් කරා. එතකොට හාල් ටිකක් රටින් ගේනවා. ඒ වගේම වීයලේ මණ්ඩලයේ සතුව තියෙන තොගයක් අපි වහාම ඒ වීටි කොටලා මේ රුපියල් 200ට අඩුවෙන් සෑම සහල් කිලෝ එකක්ම ලබා දෙන්න කටයුතු කරනවා. ඉතමත් කඩනමින් ඒ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා.
ඔව් ප්‍රසන්න රන්තුංගමැතිතුමා.
තානායකතුමනි ඊයේ පෙරේදා දවස් දෙක තුල මම සම්බන්ධව මේ සභාවේ වෙච්ච කතිකාවන් නිසා මම හිතුවා මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න ඕනි කියලා. කරු කතානායකතුමනි මට විරුද්ධව මහාධිකරණයේ නඩු පවරලා තිබුණේ පෞද්ගලික ව්‍යාපාර ගනුදෙනුවක් සම්බන්ධයෙන්. එහෙම නැතුව දේශපාලනය කරලා මහජන මුදල් අයතා ලෙස උපයාගත්තා කියලා මට කිසිම අධිකරණයක නඩු පවරලා නැහැ. මම අවුරුදු 30කට වැඩි දේශපාලනය පළාතේ ඇමතිවරයෙක් මහමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ කටයුතු කරලා තියෙනවා. මේ කිසිම කාලයක ගරු කතානායකතුමනි මේ රජයේ දේපලක් සම්බන්ධයෙන් මට පවරලා නැහැ. පවරලා තිබුණ නඩුවේ නීතිපතිතුමා චෝදනා 15ක් ගොනු කරලා තිබුණා. එයින් මට විරුද්ධව චෝදනා 7ක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ චෝදනා 7න් 6කට ගරු අධිකරණයේ මාව නිදොස් කොට නිදාස් කරලා තියෙනවා. එක චෝදනාවකට වැරදිකරු කළා. ඒ චෝදනාවට වැරදි කිරීමේ තීරණයට විරුද්ධව මම මේ වෙනකොටත් ඉහළ උසාවියේ අපැලක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගැන තීරණයක් ගන්න ගරු අධිකරණයට බාර කරලා තියෙනවා. එහෙම නැතුව මේ සභාවේ ඉන්න මේ නීතිය නොදන්න මන්ත්‍රීවරු යම් යම් ප්‍රකාශ කරාට අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒ සම්බන්ධවත් මේ සභාවේ අවධානය යොමු කරන විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමාලගේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ඈ වගන්තියත් ඒ වගේම 13-5 කියන කාරණාවෙදී වර්ධකරුවෙක් යයි ඔප්පු කරලා ලබන තැනැත්තෙම නිර්දෝෂයයි පූර්ණානුකූලව යුතුයන කියන කාරණාවත් ඒ වගේම ගරු කතානායකතුමනි 1979 අංක 15 දාන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පස්වෙනි වගන්තියේ අවධානය යොමු කරවන ඔබතුමාගේ මම මේ වගන්ති කියවන්නේ කාලය පිළිබඳව ගැටලුවක් තියෙන නිසා. නමුත් මේ නීතිය ගැන නොදන්න අය දන්නවා වගේ කතා කරපුවාම මේක අපහසුතාවයකට පත් වෙන නිසා මේක මේ සභාවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
ඔබ මිසුටි ප්‍රේමනාත් දළුවත් මෙතුමා. පැමිණනේ. ඔව් දැන් මේ මුසාමිල් මන්තුමා ප්‍රශ්න ගේන්න.
ගරු කතානායකතුමනි අපේ පාර්ලිමේන්තුවේ කතානායකතුමනි මන්ත්‍රී
පොයින්ට් හෝල්ඩර් එකක් තියෙනවා මේ ලක්ෂණ කියලා මෙතුමාට.
ඊ දවල් ආහාරයේ නැතුව යන්න මේ එක මේ මේ සභාවට ඇතුළේ එකක වුණා.
හා.
මිතට ලන්නේ.
හරි. සභා ඒකඟතාවය මත.
කතානායකතුමනි. ඔව්. කතානායකතුමනි අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ස්වාධීන වෙලා තිබෙනවා. එතකොට දැන් පාර්ලිමේන්තුව ඇතුලේ වෙලා කාලය වෙන් කිරීමේදී අර අගෝස්තු 2020 අගෝස්තු 5 වෙනිදා කාලය වෙන් කරපු ආකාරයෙන්ම තමයි තාමත් වෙන් කරන්නේ. හැබැයි අද පාර්ලිමේන්තුවේ මේ සංයුතිය වෙනසක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමාගේ අවධානය මම ඔබතුමා හමු වෙලත් කිව්වා අපේ මේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ සමස්ත වෙලාවෙන් තමයි ඒක වෙන් වෙන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා යම් ක්‍රමවේදයක් හදලා අපේ මේ මන්ත්‍රී සංඛ්‍යාවේ ගණන වෙනුවෙන් ඒකට අපට අවශ්‍ය කරන කාලය ලබා දෙන්න කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා.
හරි ගෝමිස්ස මම සංවිධායකතුමාට කියන්නේ. ඔව් අනුරේ අපමෙත්තුමා
ඒ ප්‍රශ්නේම තමයි මටත් යොමු කරන්න තියෙන්නේ. අපිත් ඒ වගේම ස්වාධීන වෙන්න වෙච්ච මන්ත්‍රීවරු කණ්ඩායමක් අපිත් ඉන්නවා. ඒ නිසා ඒ සඳහාත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා කාලය වෙන් කිරීමේදී.
ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාට දැනනවා. ඔව් දයාසිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, අපේ කණිජ තෙල් ඇමතිතුමා ඉන්න නිසා මම මේක එතුමාට පුද්ගලිකවත් කතා කරා. මේ දැන් මේ බෙදා හැරීම සම්බන්ධව යම් ප්‍රශ්න ගණනාවක් මතුවලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්ක ගැන මම මේ කතා කරන්නේ. දවස් 14කින් සමහර ෂෙඩ්ස් වල
ඇමතිතුමා උදේ ඉඳලා ওই ප්‍රශ්න තමයි කතා කරන්නේ.
නෑ මට මේක පොඩ්ඩක් අහන්න දෙන්න. මම කතා කරේ නෑනේ.
අපේ විවාදේ පටන්
ගන්නවා. මම කතා කරන්නේ මම එකයි කිව්වේ. අපිට ඇවිල්ලා නෑ ගරු කතානායකතුමනි. දින 14කින් උඩුපත්දාව මම මේ කතා කරන්නේ. අපේ එහෙ තියෙන දැන් හැම ෂෙඩ් එකක්ම ආවරණය වෙලා තියෙනවා. හමුදාවේ මේ පිරිස් ඉන්නවා. ඒ අයගේ තොරතුරු දුන්න එකත් එක මම කතා කරේ. මම ඒකයි මම අපේ ඇමතිතුමාට මම ඊයේත් මේ කිව්වා. ඇමතිතුමා ඒක බලන්නම් කියලා කිව්වා. හැබැයි මට තේරෙන විදිහට ගරු ඇමතිතුමා තාම මන් දන්නේ නැහැ මොකද්ද මේ ක්‍රියාවලිය කියලා. ඔබතුමා පුළුවන් තරම් උත්සාහ කරනවා මේක යම් තැනකට ගේන්න. නමුත් මේ බෙදා හැරීමේ ක්‍රියාවලිය විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මේ දැන් මේ මුදල් තියෙන සෙට්ස් වලට පමණයි මම මේ බොම වකිමෙන් මේ කියන්නේ. සල්ලිකාරයන්ගේ සෙට්ස් වලට පමණක් මේ තෙල් ටික ලැබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කේ. හැබැයි මේ සමපාර සෙට්ස් වලට විශේෂයෙන් උඩුපත්දා වගේ සෙට්ස් වලට මහා කඳුර වගේ සෙට්ස් වලට මේ එකකටවත් මේ දවස් 14කින් තෙල් කඳුරක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මම කියන්න කැමති ගරු ඇමතිතුමාගෙන් කරුණාකරලා මට පොඩ්ඩක් මේ ගැන කියන්න ඔබතුමා පුළුවන් තරම් උත්සාහ කරයි මේකට වැඩපිළිවෙළ සකස් කරන්න.
හැබැයි මේ ඇමතිතුමාට අපි ඒ කාරණේ අවධානය යොමු කරන්න. ඔව්. ස්වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා 12 ඇමතිතුමාගේ ඒක. ඔව්. ඔව් කියලා ඇමතිතුමා.
ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ස්ථාවර නියෝග 121 රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව සභාපතිවරයා විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේ. දැන් ඔබතුමා මේක ස්ථාවර නියෝග අත්හිටවලා ඒ දැන් අවුරුද්දකට කලින් ආණ්ඩු පක්ෂයට දුන්නා. ඉතින් මේක 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 නිවැරදි කරන්නේ ඔබතුමා විශාල වැරද්දක් කෙරුවේ. මේක විපක්ෂයට එන්න ඕන අපි නිර්දේශ කෙරුවේ.
ඒක ගරු ඇමතිතුමා මම කරපු වැරද්දක් නේ ඔබතුමාට සභාවේ ගත තීරණයක්. සභාවේ ගත්ත තීරණයක් මට චෝදනා කරන්න එපා ඒකට.
මොකද්ද?
මට චෝදනා කරන්න එපා ඒකට. ඔබ සභාවේ ඔබ සීලු දෙනා මේක කියලා ගත්ත තීරණයක්.
ඔබතුමා ඒක කවුරුවත් නැති දවසක නිලධාරී කෙනෙක්
කියලා මම කොහොමද දන්නේ කවුරුවත් නැති දවස මොකද්ද කියලා? මට දැනගන්න බෑ කවුරුවත් නැති දවස කවදද? ඔබතුමා අභිවෘත චෝදනා එල්ල කරන්න.
ඒක චෝදනා ඔබතුමා තාම වැලිගම ප්‍රාදේශ
සභාවේ
සම්බන්ධිකනි සභාපති ඔබතුමා දේශපාලනේ කරන්නේ.
ඔබතුමා දේශපාලනේ කරන්නේ.
ඔබතුමා වැලිගම ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවේ සභාපති ඔබතුමා ඔත්‍රියන් දේශපාලනේ කරන්නේ. මේ විපක්ෂයට දෙන්න ඕන එක
මට චෝදනා කරන්න
ඔබතුමා
ඔබතුමා ඒ පාඩේ හරි කරුණා කළා ඔබතුමා
වහම වෙනස් කරන්න ඕන
ක්ෂණයක් කරලා සීමිත කතා කළා ආයි තීරණය වෙනස් කරා
මම කතා කරුවා කියන්නේ හැමදාම උඩට කතා කරන්නේ මේක අවුරුද්ද ඇතුළත ඉස්සේ කතා කරනවා
සම්ුන්නාංශේ
කෑගහනවා
කරන්නේ
නෑ we are talking about india we are talking about talking about this for india we recommend harsha silva who is economist but you played underhand game with the officers.
No, that you can't say that. You will have done it.
I'm ashamed to be in this party.
Yeah, it's shame to
be.
We have never seen this underhand game. It's a shame.
ගරු කතානායකතුමනි අපි මේ මහ ලොකු දෙයක් නෙමෙයි කියන්නේ. මගේ නම යෝජනා වෙලා තියෙනවා රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවේ සභාපති හැටියට. ඒකේ තියෙනවා සභාපතිවරයා විරුද්ධ පාක්ෂයේ මන්ත්‍රීවරයෙකු විය යුතුයි කියලා. දැන් මේක මහා ආර්ථික ප්‍රශ්නයක අපේ රටේ ඉන්නේ. හරි මට ආණ්ඩුවට ගිහිල්ලා ඇමතිකම් ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපිට මේ රට වෙනුවෙන් වැඩ කරන්න කැක්කමක් තියෙනවා. ඒ කැක්කම පොඩක් ඉන්න I'm speaking මට කැක්කමක් තියෙනවා අපි ඔක්කොටම කැක්කමක් තියෙනවා අපිට මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්නේ නැහැ ඔය සංවර්ණ සහ තුරණ මේ පාර්ලිමේන්තුව අපිට ලබා දුන්නා නම් ඔය කරපු වැරදි ගැන අපිට අහන්න අවස්ථාවක් තිබ්බනම් මේ ප්‍රශ්නේ මෙච්චර දුරට ගියන්නේ නැහැ. ඔබතුමාත් එක්ක මම පුද්ගලිකව කොච්චර කතා කරලා තියෙනවද? ඔබතුමාත් මට කියලා තියෙනවා. ඇයි ඉතින් අපිට මේ අවස්ථාව දෙන්නේ නැත්තේ? අපි තාම පාඩමක් ඉගෙනගෙන නැද්ද?
තාම ඉගෙනගෙන නැහැ.
ඇයි ඇයි මේක මෙහෙම කරන්නේ?
බෙන්තුමා
අනිත් එක පොඩක් දාසිරි මට විනාඩියක් දෙන්න. අනිත් එක විපක්ෂ නායකතුමා අගමැතිතුමාට මේක කිව්වද සති දෙකකට විතර කලින්? අගමැතිතුමා කිව්වා ඔව් අපි මේ වැඩේ කරමු කියලා. ඇයි එහෙනම් කරන්නේ නැත්තේ? අපි
දැන් මේ බේකාරින් කරනවා තමයි. දැන්
ඔව් දාසිරි මන්ත.
මම මේ අපේ හසිල මැතිතුමා ගැන කතා විද්වාමි කතා කරේ දැනටමත් දැන්ට මේ කමිටුවේ ඉන්නවා මන්ත්‍රීවරයෙක් එතුමා ඇතරම විපක්ෂ තමයි දැන් ඉඳගෙන ඉන්නේ. අපේ ආණ්ඩුරප් මැතිතුමා ඉන්නවා එතුමා ස්වාධීන මන්ත්‍රීවරයෙක් ඉදිරිය විපක්ෂයේ ආණ්ඩුවේ ස්වාධීන නෙමෙයි. විපක්ෂයේ ස්වාධීනව අපි කටයුතු කරන මන්ත්‍රීවරයෙක් දැනට ඉන්නවා. ඒක මේක වෙනස් කරන්න උවමනා නම් මේක වෙනස් කරන්න උවමනා නම් මම දැන් හර්ෂයත් මැතිතුමා මේ හැම ආජමන්තුමා රයින් ලික්කවසිංහ මහත්තයත් එක්ක මොකද මේ කතා කරගත්ත කාරණය කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි දැනට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙහි සභාපතිවරයා විදිහට වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක වෙනස් කරන්න ඕමනා නම් ඒක සභාව විදිහට කරන්න ඕනේ කාරණයක්. මම කවදක්වත් මේ හරිසිල මැතිතුමාගේ තියෙන දක්ෂතාවයන් ගැන කවදක්වත් අවතක්සේරු කරනවා නෙවෙයි. නමුත් දැනටත් අපේ ඉන්න මන්ත්‍රීවරයෙක් විපක්ෂයේ අනුරාප මැතිතුමා ඉතාම හොඳට මේ ගැන දන්න කෙනෙක්. අධ්‍යයනය කරමින් වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඒකෙදී අපි දන්නේ නැහැ හරිස මැතිතුමා රයින් ලික්කමසිංහ මැතිතුමත් එක්ක ආණ්ඩුව අතනට යම් ක්‍රියාමාර්ගයකදී සාකච්ඡා කරාද අමාත්‍ය ධූර බාර ගන්න නැතුව වෙනත් කමිටුවක වැඩ කරනවායි කියන එකඟතාවයේ මතද දන්නේ නැහැ එතුමන්ලා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා අපි නම් මේ එකඟතාවයක මත නෙමෙයි කටයුතු කරන්න කියන එක මේකේ කියන්න
ඕනේ.
කතානායකතුමා අනුර ප්‍රියදර්ශන යාපප අමතුමා ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනවා. එතුමාත් එක්ක කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. හරි මේක එතුමා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එතුමා පත් කරනකොට එතුමා ආණ්ඩුවේ හිටියේ. හරිද? එතකොට දැන් මේ විරුද්ධ පක්ෂයේ ඉන්නවා කියලා ඒක අපි දන්නේ නැහැ. අද මෙතන ඉන්නවා හෙට අතන ඉන්නවා අපි දන්නේ නැහැ මේක මොකද්ද කියලා. හරි. හැබැයි ඒක පොහොට්ටුවෙන් ආවේ. මේ පොහොට්ටුවෙන් ආවනම් විරුපක්ෂය වෙන්න බෑනේ. එතුමා ඡන්දෙල්ලුවේ පොහොට්ටුවේ. ඡන්දෙල්ලුවේ පොහොට්ටුවෙන් නම් කවුද විපක්ෂය වෙන්නේ? පොහොට්ටුවේ ඉන්නේ ආණ්ඩුවේ. අපි තමයි විපක්ෂය. හරි. එතකොට ඒ නිසා අපි ඒකට සූදානම් නැහැ. අපි ඒකට සූදානම් නැහැ. විපක්ෂ
ගරු කතානායකතුමා මේ දැන් මගේ මම මේ ප්‍රශ්නෙට කතා නොකරන්න හිටියේ. ඇත්තටම සිද්ධ වුණේ ඒ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මඟ දැන් ප්‍රධාන සංවිධායකතුමා මේ ඒ අවස්ථාවේදී ස්ථාවර නියෝග අත්තිටෝල ඒ සම්බන්ධයෙන් මට පත්වීමක් ලැබුණා. එතකොට අපි මේ කාරක සභාවේ ඉතාම ගෞරවයෙන් සහයෝගයෙන් වැඩ කරනවා. මේ හර්ෂසිල්ල මන්ත්‍රීතුමත් හැමදාම එනවා. ඉතින් මම දන්නේ නැහැ මේ සභාපතිකම අරගෙන මේකේ වික්‍රම කරන්න පුළුවන්ද කියලා. අපිට තියෙන්නේ සීමිත කාර්යයක්. මුදල් ඇමතිවරයා කාර්ය මේ සභාව ඉදන් කරන්න බැරි බව මම පිළිගන්නවා. නමුත් අපි මේ අවස්ථාවේදීත් මෙතුමාටත් අපි බොහොම ගෞරවයෙන් ඒ අවශ්‍ය සියලුම ප්‍රශ්න අහන්නත් කරුණු කියන්නත් අපි ඉඩ දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේක පුද්ගලිකව මට අදාළ ප්‍රශ්නයක් කියලා. කෙසේ වෙතත් මේ වෙලාවේ මම කියන්න කැමති පසුගිය අවස්ථාවේදී අමාත්‍ය ධූරයක් සඳහා මගේ නමත් යෝජනා වුණා. නමුත් මම ඒක බාරගත්තේ නැහැ. මොකද මම ස්වාධීන වෙලා දැන් මේ පැත්තේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මගේ අයිතිවාසිකම් වලට හානියක් නොවන ඕන දෙයක් කරගත්තට මට කිසි ප්‍රශ්නයක්
නැහැ. ඔව් එමෙතුමා.
රාණිතුනි හසිසිල මෙතුමා කියපු ඒ කරුණට අපි එකඟ වෙනවා. මොකද විශේෂයෙන්ම ගොඩක් කට්ටිය පිළිගන්න අකමැතුණත් මේක නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ නිර්පාක්ෂික ආණ්ඩුව ඇතුලේ අලුත් කොමිටි සිස්ටම් එකක් හදන්න අලුත් කොමිටි සිස්ටම් එකක් හදන්න අපි තීරණය කරා. ඒ තීරණය අනුව තමයි හර්ෂදිසිල්ල මැතිතුමාගේ නම යෝජනා වුණේ. ඉතින් අදටත් එතුමාගේ නම කොතනකින්වත් අයින් කරලවත් ඒ කොමිටිව දාන්නවත් තාම තීරණය කළා නැහැ. ඒ නිසා වගකීමෙන් කියනවා එක දෙයක් ගරු කතානායකතුමනි, ගොඩක් මිනිසුන්ට පුළුවන් පැත්තකින් ඉඳන් කියන්නේ අපි සහයෝගය දෙනවා කියලා. හැබැයි කොන්දක් තියෙන උන්ට විතරයි වගකීමක් ගන්න පුළුවන්. ඒක මම මේ අස්සදී මතක් කරනවා ගරු කතානායකතුමනි. ඒ නිසා ගරු කතානායකතුමනි එක දෙයක් මතක තියාගන්න. ගරු කතානායකතුමනි මේ රටේ ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවක කණ්ඩ බැරුවේ ඉන්නකොට මේ කතා කරන පටු වරමුණුත් එක්ක නෙමෙයි ඉන්න ඕනේ. රට වෙනුවෙන් වගකීමක් ගන්න එකයි. ජීවිතේ ජීවිතේ ඕන විදිහට ගන්න පුළුවන්. යම් කිසි මිනිහෙක්ට පුළුවන් කියන්න මගේ ජීවිතේ මම සහයෝගය දෙන්නම් ඔයාට කිය. සහයෝගය දෙන එක සහ ඒ මිනිහගේ ජීවිතේ වගකීම ගන්න එක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසයි මේ පාර්ලිමේන්තුව ඉල්ලන්නේ. ඒ වෙනසයි මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ. නිකන් පැත්තකින් ඉඳන් අපි සහයෝගයක් දෙනවා බය වෙන්න එපා කියලා කකුලෙන් අදින නිකන් හිකනලි වැඩ කරන්න එපා කියන විපක්ෂර මම මේ අස්සයිද කියනවා පොලිස්සුදි.
දිනට නියමිත කටයුතු විදුලි බලමැතිතුමා ඉදිරිපත් කරන්න.
පව්වා කරු කතානායකතුමනි අද දින
න්‍යායපත්‍රය අංක 1 සහ 2
න්‍යායපත්‍රයේ දිනට නියමිත කටයුතු වලට අදාළව විෂය අංක 1 සහ 2 මම ඉදිරිපත් කරනවා.
ඔව් විපක්ෂ නායකතුමනි
කතානායකතුමනි මේ සභාවේ මම යෝජනාවක් කරා ෆිනෑන්ස් කමිටි එක කෝපන් කෝපා ඒ කමිටිස් තුනේම සභාපතිත්වය විපක්ෂයට බාර දෙන්නේ කියලා. ඒ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ඒකට ධනාත්මක පිළිතුරක් ලබා දුන්නා. ඔබතුමත් මේ සභාවේ හිටියයි වෙලාවේ. මම නමින්ම කිව්වා ප්‍රහර්ෂ ඩිසිල්ව මැතිතුමත් ඉරාන් වික්‍රමරත්න මැතිතුමත් කබීර් හෂිම් මැතිතුමත් ඒ කෝපා පබ්ලික් ෆිනෑන්ස් කියන කමිටිස් වල චෙයාර්මන්ලා හැටියට සභාපතිවරු හැටියට පත් කරන්න ලැබුණා. ඉතින් ඒකට යහපත් ප්‍රතිචාරයක් අග්‍රාමාත්‍යවරයාගෙන් ලැබුණා. අපි යහන්නේ අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් ලබා දී තිබියදී ඇයි තවමත් අර පරණ විදිහට සුපුරුදු විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ? දැන් කිව්වනේ මේ ලොකු වෙනසක් ඇති කරනවායි කියලා. හැමෝම එකට එකතු වෙලා වැඩ කරනවායි කියලා. හැමම එකට එකතු වෙලා වැඩ කරනකොට මේ සභාවේ අපි යෝජනාවක් ඉදිරිපත් කරාම හර්ෂ ඩිසිල්ව මැතිතුමා ඇතුළු අනිත් අපේ මන්ත්‍රීවරු දෙපළක් පිළිබඳව ඒකට අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාරයක් ලබා දීලා තවමත් ඒක ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා මම අවධානය කරන්න කැමතියි අපේ සභානායකතුමාටත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාටත් කරුණාකරලා අගමැතිතුමාට මතක් කරන්න මේ සභාවේ අපි කරපු යෝජනාවත් ඒ වගේම එතුමා ඒක පිළි අරගෙන ක්‍රියාත්මක කරනවා කියපු කාරණා.
ඔව් කරුණාකරලා මේ රැස්වීම කරගෙන යන්න දෙන්න. චරිතහෙලත් මැතිතුමා
ගරු කතානායකතුමනි මේ කාරණයට වචනයක් ප්‍රකාශ කරන්න අවසර දීම ගැන ස්තුතිවන්ත වෙනවා. කොහොමත් දැනට මේකේ වැරද්දක් විදිහට සමාජයේ අදහසක් එන හින්දා මම කියන්නේ දැනට ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තියෙන ආකාරයට තමයි අපි මේ පත්වීම් කරන්නේ. ඒ වගේම මම නම් කිසිම අවස්ථාවක ඒක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියන අදහසින් නෙමෙයි ඒ කමිටියේ වැඩ කරන්නේ. ඒක ඒ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා හැමදෙනාමත් දන්නවා, විපක්ෂ නායකතුමත් දන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මගේ නම් යෝජනාව ඒක විපක්ෂයට දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් විපක්ෂයේද ආණ්ඩු පක්ෂද කියලා හිතන්නේ නැතුව සබ් කමිටිස් වල සබ් කමිටි විදියට වැඩ කරනවා නම් මම හිතනවා මේ ප්‍රශ්නේ ඉන්නේ නැහැ කියලා. මොකද ආණ්ඩු පක්ෂේවත් විපක්ෂේවත් නෙමෙයි මේක ගරු පාර්ලිමේන්තුව විදියට රෙප්‍රසන්ටේටිව් ඩිමොක්‍රසියක ඇතුලේ ගරු කතානායකතුමනි ඔබතුමාට මේ රටේ ජනතාවගේ විශ්වාසය තියෙන්නේ අපි ඔක්කොම එක සබ් කමිටියක් විදියට වැඩ කළ යුතුයි කියලා. ඒ නිසා මම කමිටි ඇතුලෙත් විරුද්ධයි ආණ්ඩුවේ ප්‍රශ්නයි විපක්ෂේ ප්‍රශ්නයි නිලධාරීන්ගෙන් අහනවට අපි බලන්නේ රාජ්‍ය වෙනුවෙන් මේ ප්‍රශ්න නියෝජනය කරන්න. ඒ නිසා මට එකෙන් අයින් වෙන්න පුළුවන් එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇතුව නෙමෙයි මම කියන්නේ. ඒ වගේම ස්ටෑන්ඩින් ඕඩර් වෙනස් කරන්න ගරු සභානායකතුමා දැන් වැඩ කරමින් යනවා මේ සභාවේ මේ බිස්නස් කාර්යක සභාව. ඒක කරාට පස්සේ ඕනෑම අවස්ථාවක අපි ඒකට සූදානම්. මේ සභාවටත් ස්ටෑන්ඩින් ඕඩර්ස් වලටත් අපි ගරු කරනවා. නමුත් මගේ යෝජනාව මේ සභා ඒ කමිටි වල කවුරු ඉඳගත්තත් කමිටියේ විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ ලෙස හැසිරෙන්නේ නැතුව අපි වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම මගේ මම දැන්ට සභාපතිකම දරන කෝප් කමිටුවේ සියලුම ගරු විපක්ෂ මන්ත්‍රීතුමාලාත් පිළිගන්නවා අපි කවුරුවත් ඒකේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ලෙස වැඩ කරන්නේ නැහැ. නමුත් සභාවේ ස්ටෑන්ඩින් ඕඩර්ස් වල තීරණයක් ගත්තොත් අපි ඒකට එකඟ වෙන්න බැඳිලා තියෙනවා. බොහොම ස්තුතියි.